අදින් ආරම්භ වන මාර්තු මාසයට විශේෂත්වයක් ගෙන දෙන කරුණක් පිළිබඳවයි අපි දැන් මේ අවධානය යොමු කරන්නේ. ඔස්ට්‍රේලියාව තුළ මේ මාර්තු මාසය අපස්මාරය රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය, එහෙමත් නැත්නම් එපිලෙප්සි අවෑනස් මන්ත් ලෙස නම් කරලා තිබෙනවා. මීමස් මොර, එහෙමත් නැත්නම් අපස්මාරය ලෙසින් හඳුන්වන මේ රෝගී තත්ත්වය පිළිබඳවත්, එවන් තත්ත්වයකට මුහුණ දෙන පුද්ගලයන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳවත් අපි වැඩිපුර කතා බහ කරන්න දැන් අපිත් සමග සම්බන්ධ වන්නේ මෙල්බර්න් නුවරින් වෛද්‍ය කසුන් විතානගේ. වෛද්‍ය කසුන්, අපි ඔබ අයිබෝන් කියලා පිළිගන්න SBS සිංහල වැඩසටහනට. ඔතන මේ එළඹුණ මාර්තු මාසය අපස්මාරය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය ලෙසට නම් කරලා තිබෙනවා. අපිට මුලින්ම හඳුනා දෙන්න පුළුවන් මේ අපස්මාරය කියන රෝගී තත්ත්වය කුමක්ද කියලා?
ඔව් චරිත, අපි මාතෘකාවට ප්‍රවේශයක් ගන්න මම මුලින්ම අහන්නම් ඔයාගෙන් ප්‍රශ්නයක්. අපස්මාරී රෝගයක්, එහෙම නැත්නම් මේ මිවස්මරේ වැඳුණු රෝගයක් කියලා මතක් වුණ ගමන්, කතා කරපු ගමන් ඔයාට මතක් වෙන්නේ මොන වගේ කෙනෙක්ද?
ඔව්, මගේ මතකෙට නම් නැගෙන්නේ අපි අර කතා කරන විදිහට ෆිට් එක හැදිලා කියලා කියනවා, බිම වැටිලා දඟලන පුද්ගලෙක්.
ඔව් හරියට හරි, ඒ කියන්නේ ෆිට් එක හැදිලා සමාජ සිහි කල්පනාව නැහැ, ඇස් උඩට රෝල් වෙලා, එතකොට කටින් සෙම එනවා වෙන්න පුළුවන්, මෙයා ගැහෙනවා, මේ වගේ කාරණා ටිකක් මතක් වෙනවා. මම හරිද?
ඔව්.
එතකොට දැන් මේ වගේ රෝගියෙක්ගේ චර්ත ඇත්තටම මේ අපි කතා කරේ මේ ෆිට් එකක්, එහෙම නැත්නම් මේක නෙමෙයි ඇත්තටම අපස්මාරය කියන්නේ, මේ ෆිට් එකක්, එහෙම නැත්නම් අපි වලිප්පුව කියලා සිංහලෙන් හඳුන්වනවා මේ තත්ත්වය. මේක එක තත්ත්වයක් විතරයි, මේක නෙමෙයි රෝගය. මේ තත්ත්වයේදී අපිට එකපාරට මතක් වුණාට අර වගේ කරුණු කීපයක් එතනින් එහාට ගියපු කාරණා කීපයක් සිද්ධ වෙන්න පුළුවන්. මේක සිද්ධ වෙන්නේ ඇත්තටම අපේ මොලේ සිදුවන ඉලෙක්ට්‍රෝකෙමිකල්, එහෙම නැත්නම් විද්‍යුත් රසායනික ක්‍රියාවලියන්ගේ වෙනසකට ප්‍රතිචාරයක් විදියට. එතකොට අපි අර කලින් කතා කරා වගේ මේ පුද්ගලයාගේ සිහි නැති වෙන්න පුළුවන්. ඊට අමතරව අපි මෙයාගේ ඇඟේ මාංශපේශීන් තුළ අර වගේ ක්‍රියාකාරීත්වයක් තියෙන්න පුළුවන්. ඊට අමතරව මේක මැනිෆෙස්ට් වෙන්න පුළුවන්, මේක නැත්නම් මේක ප්‍රදර්ශනය වෙන්න පුළුවන් මෙයාගේ චර්යාවන් වල වෙනස්කමක් විදියට. එහෙමත් නැත්නම් මෙයාට දැනෙන අපි කියන සෙන්සේෂන් වල වෙනස්කමක් විදියට මේක ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔන්න ඔයගේ එක අවස්ථාවකට අපි කියනවා ෆිට් එකක්, එහෙම නැත්නම් වලිප්පු තත්ත්වයක් කියලා. මේක තමයි ගොඩ දෙනෙක් වරදියට අර්ථකථනය කරන්නේ අපස්මාරය කියලා. ඇත්තටම අපස්මාරය කියන්නේ මේක නෙවෙයි. අපස්මාරය කියන්නේ මේ වලිප්පු තත්ත්වය එක තත්ත්වයක්. ඒක ඕනම කෙනෙකුට ඇඟේ සිදුවනා වූ යම්කිසි දෙයකට ප්‍රතිචාරයක් විදියට ඇති වෙන්න පුළුවන් දෙයක්. උදාහරණයක් විදියට පොඩි ළමයෙකුට ගොඩක් අය දන්නවා උණ ගැනුනාම සමහරවිට මේ වගේ දෙයක් එන්න පුළුවන් කියලා. ඇත්තටම ඒක ඊට වඩා එහා ගියපු කාරණයක් තියෙනවා. ඒ වුණාට අපස්මාරයේ රෝගී නොවුණු කෙනෙක් වුණත් මේ වගේ තත්ත්වයකට ගොදුරු වෙන්න පුළුවන් ශරීරයේ ඇතිවන්නා වූ යම් යම් ක්‍රියාකාරීත්වයන් නිසා. හැබැයි අපස්මාරය කියලා කියන්නේ මේ අපි කතා කරන වලිප්පුව, එහෙම නැත්නම් මේ ෆිට්ස් නැවත නැවත ඇතිවීමේ, නැවත නැවත ගොදුරු වීමේ සම්භාවිතාවයක් තියෙන පුද්ගලයෙකුට. ඒක තමයි අපස්මාරය කියලා අපි හඳුන්වන්නේ.
එතකොට දැන් මේ අපස්මාරය වැළඳීමට විශේෂ හේතුන් හඳුනා ගන්නට පුළුවන්ද?
ඔව්, ඇත්තටම මේකෙදි චරිත මේ අපස්මාරී රෝගී තත්ත්වයේදී 50%කට වඩා අධික අවස්ථාවන් වලදී අපිට හරියටම අඳුරගන්න බෑ මේ රෝගී තත්ත්වයක් නිසි හේතුවක් මේ අපස්මාරය වැළඳෙන්න. හැබැයි සමහර අවස්ථාවන් වලදී ඇතිවෙනා වූ ඉන්ෆෙක්ෂන්ස්, එහෙම නැත්නම් ආසාදන තත්ත්වය නිසා, විශේෂයෙන්ම සමහර විට ගර්භණී කාලය තුළදී මවට ඇතිවන්නා වූ ආසාදන තත්ත්වයන් නිසා, දරුවාට වගේ, එහෙමත් නැත්නම් ගර්භණී කාලයේදී සිදුවන්නා වූ ඇතැම් දේවල් නිසා, ඊට පස්සේ දරු උපතේදී, එහෙම නැත්නම් කුඩා කාලයේදී සිදුවන්නා දේවල්, සමහර විට මොළේ ඇතිවන්නා වූ එක එක වර්ධනයන් අපි කියනවා පිළිකා තත්ත්වයන් වගේ නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර විට අනතුරු වලට පස්සේ ඒ සිදුවන්නා වූ දේවල් වලට පස්සේ වුණත් මේ අපස්මාරී රෝගී තත්ත්වයන් සමහර වෙලාවට ඇති වෙන්න පුළුවන්.
එතකොට අපි කොහොමද කෙනෙකුට මේ තත්ත්වය වැළඳිලා මේ තත්ත්වය ඇති වෙලා කියන දේ අපි මුලින්ම දැනගන්න කොහොමද? ඒ කියන්නේ ෆිට් එක නිසාද, එහෙමත් නැත්නම් ඊට පෙරත් හඳුනා ගැනීම තියනවද ලක්ෂණ?
මේමයි. ඇත්තටම මේතෙන්දිත් අපි සාමාන්‍ය රෝගී රෝගයක් අඳුනා ගැනීමේ ක්‍රියාපිළිවෙතම තමයි වෛද්‍යවරයා ඔබගෙන් රෝග ඉතිහාසය විමසනවා. ඊට පස්සේ වෛද්‍යවරයා සමාවයට ඔබව පරීක්ෂාවකට ලක් කරනවා. මේ කාරණා දෙකේදී රෝග ඉතිහාසයේදී ඇත්තටම මේ අපි කියනවා මේක දකින්න කෙනා ඒක විස්තර කරන ආකාරය හරි වැදගත්. මේ ඉවෙන්ට් එකේ මොකද අපි කිව්ව ෆිට් එකක් හැදුනොත් එහෙම නැත්නම් වලිකු තත්ත්වයක් ඇති වුණොත් ඔබේ දරුවෙකුට එන්න පුළුවන් එහෙම නැත්නම් හිතවතෙකුට එන්න පුළුවන් මේ මේ මොහොතේදී ඔබ කළ යුතු එක දෙයක් තමයි මේක කොච්චර වෙලාවක් පැවතුණාද මොනවද ඇත්තටම මේ කාලය තුල සිද්ධ වුණේ එතකොට මෙයා ඒ ඉවෙන්ට් එකෙන් පස්සේ මොකද වුණේ කියලා මතක තබා ගන්න එක මොකද මේ වෛද්‍ය උපදෙස් සඳහා එක ගොඩක් වැදගත් වෙනවා ඊට පස්සේ ඒ කාරණෙන් පස්සේ රෝග පරීක්ෂාව එතනින් එහාට ගියාට පස්සේ සමහරට වෛද්‍යවරයා ඔබට රුධිර පරීක්ෂා වර්ග කීපයක් කරන්න ඉඩ තියෙනවා ඊට අමතරව සමහරට ස්කෑන් වර්ග කීපයක් කරන්න ඉඩ තියෙනවා ඊටත් පස්සේ EEG කියලා මොළයේ සිදුවන මේ විද්‍යුත් ක්‍රියාවලිය ගැන කරන යම්කිසි අධ්‍යයනයක් කරන්න ඉඩ තියෙනවා ආන්නේ කාරණාවලට පස්සේ අනිකුත් රෝග ලක්ෂණයන් අනිකුත් රෝග තත්ත්වයන් ඉවත් කිරීමෙන් පසු සමහරට අපස්මාරය කියන රෝගයට රෝගය කියන ඩයග්නොසිස් එකට අපිට යන වෙලාවල් තියෙනවා.
එතකොට කසුන් දැන් තවත් කාරණයක් දැනගන්න කැමතියි මෙහිදී මේ තත්ත්වය වැළඳෙන්නට විශේෂ වයසක් තිබෙනවද?
ඔව් මෙහිදී ඇත්තටම කුඩා දරුවන් සහ එහෙම නැත්නම් වයස්ගතම පුද්ගලයන් ගේ කියන කාණ්ඩ දෙකේදී වැඩි ප්‍රතිශතයක් තියෙනවා. හැබැයි ඕනම කෙනෙකුට ඕනම වයස් පරතරයකදී මේක අපිට සමහර විට දකින්න ලැබෙන්න පුළුවන්.
එතකොට දැන් මේ අපස්මාරයට යම් කිසි ප්‍රතිකාර ක්‍රමයක් තිබෙනවද? එහෙමත් නැත්නම් වැළඳුණ කෙනෙකුට තමන්ගේ ජීවිතේ පුරාම මේ අද්දකින් මේ විදිහට විඳ ගන්න වෙනවද? මං හිතන්නේ ඒ ගැනත් අපි කතා කරමු නේද? කොහොමද ඒ වගේ ජීවිත සාමාන්‍ය ජීවිත ගත කරන්නේ මේ වගේ පුද්ගලයන් කියන කාරණේ ගැන?
ඔව් චරිත. ඒක ඇත්තටම ගොඩාක් වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් අපි අපස්මාරය කියන රෝගය ඩයග්නෝස් කරන්න කලින් ඒක එහෙම නැත්නම් රෝගය හඳුනා ගැනීමට පෙර ඒ දේවල් සාමාන්‍ය වෛද්‍යවරයා තමයි එතනින් ඊට කලින් මේකේ වැඩි වගකීමක් තියෙන්නේ. හැබැයි හඳුනා ගත්තට පස්සේ මේ රෝග පාලනයේ වැඩි වගකීමක් පැවරෙන්නේ රෝගියාට. ඊට පස්සේ ඇත්තටම පළවෙනිම කාරණේ මේ වගේ ඇකියුට් එහෙම නැත්නම් මේ අවස්ථාවකදී අපි කොහොමද ක්‍රියා කරන්න ඕන විදිය. විශේෂයෙන්ම දැන් ඔබ රෝගියෙක් නොවුනත් ඔබගේ පවුලේ කෙනෙක් එහෙම නැත්නම් දරුවෙක් මේ රෝගී තත්ත්වයේ තියෙනවා නම් මේ ෆිට් එකකදී එහෙම නැත්නම් මේ වලිපු තත්ත්වයකදී ඔබ කොහොමද ක්‍රියා කළ යුත්තේ? එතකොට හැබැයි චරිත මම මේ කියන දේ ලොකු වැදගත්කමක් තියෙනවා. අර අපි ජෙනරලි අපිට හැම වෙලේම ඔළුවට යන්නේ අර බිම වැටිලා ගැහෙන රෝගියෙක් වුණාට මම මුලින් කිව්වා වගේ මේක ෆිට් එක 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 ආකාරයෙන් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහර කෙනෙක්ගේ ඇඟේ එක කොටසක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ගේ මුළු ඇඟම වෙන්න පුළුවන් ගැහෙන්නේ. සමහර කෙනෙකුට ෆිට් එකක් ඇත්තටම එන්නෙම නැහැ. එයාට එයා සමායට තප්පර කීපයක් ඔහේ බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. කිසිම දෙයකට රියැක්ට් කරන්නේ නැතුව එහෙම නැත්නම් ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව මෙන්න මේ වගේ ඒ එකින් එක අවස්ථාවලදී ඒවා අපි රියැක්ට් කරන විදිය වෙනස් අපි ඒකට ප්‍රතිචාර දක්වන්න ඕන විදිය වෙනස් ඒ ගැන ඔබේ වෛද්‍යවරයා හැම වෙලාව සාකච්ඡා කරගන්න ඕන මොකද ඒවා ඒ අවස්ථාවෙන් අවස්ථාවට ඒ වගේම රෝගියාගෙන් රෝගියාට ඒක ගොඩක් වෙනස් වෙනවා ඊගාවට ඒ අවස්ථාව ගැන ඒ ඇකියුට් ස්ටේජ් එකේ මැනේජ් කරන විදිය තමයි ඒක ඊට පස්සේ චරිත දැන් මේ මීමස් මෝරය එහෙම නැත්නම් මේ අපස්මාරය තියෙන රෝගියෙ සාමාන්‍ය ලයිෆ් එකක් ගත කරන්නේ කොහොමද මෙතෙන්දි වැදගත්ම දේ වාසනාවකට වගේ මේ රෝගීන්ගෙන් 70%කට වඩා පිරිසක් හරියට ප්‍රතිකාර ලබා ගන්නවා නම් මේ වලිප්පු තත්ත්වය නැවත ඇතිවීම වළක්වා ගන්න පුළුවන් ඒක අවම කරගන්න පුළුවන් ඒක තමයි වැදගත්ම කාරණේ ඒ මේ ප්‍රතිකාර හරියාකාරයෙන් නිසියාකාරයෙන් නිති කලට ලබා ගත යුතුයි. ඔව් දැන් අපස්මාරී රෝගියෙකුත් චරිත වෙනත් රෝග තත්ත්වයන් වලට ගොදුරු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවකදී ඔබ ප්‍රතිකාර ලබා ගන්න වෛද්‍යවරයාව දැනුවත් කරන්න ඕන ඔබ අපස්මාරී රෝගියෙක් සහ ඔබ මේ වගේ ඖෂධයක් දැනට පාවිච්චි කරනවා කියන එක. මොකද අනිකුත් ඖෂධ සමග මේ අපි පාවිච්චි කරන ඖෂධවල ඉන්ට්‍රැක්ෂන්ස් තියෙන්න පුළුවන්. ඒක හරිම වැදගත් වෙනවා. ඊට අමතරව ඔබගේ ආහාර පාන ගැන විශේෂයෙන්ම ඔබ කොෆි ටී වගේ දේවල් වැඩිපුර ගන්නවා නම් කැෆේන් මිශ්‍ර අඩංගු ආහාර වැඩිපුර ගන්නවා නම් ඒක මේ අපස්මාරී රෝගී තත්ත්වයට එච්චර හොඳ නැහැ නැවත නැවත පිට සැතිවීමේ හැකියාවක් තියෙනවා ඊට අමතරව වැදගත්ම දෙයක් තමයි මේගොල්ලෝ මේ අපස්මාරී රෝගියේ ප්‍රමාණවත් ආකාරයෙන් නිින්දක් ලබා ගත යුතුයි මොකද අනවශ්‍ය ලෙස නිදි මරන්න ගියොත් අඩුම තරමේ දවසකට පැය 7-8 ප්‍රමාණයක්වත් නිදාගත්තේ නැත්නම් මෙයාගේ රෝග තත්ත්වයන් ආපහු උස්සන්න වෙන්න පුළුවන් ඊට අමතරව මානසික ආතතිය වගේ දේවල් කලින් අඳුනගන්න ඕන ඒවා පාලනය කරගන්න ඕන මොකද එහෙම නැත්නම් මේවත් මේ රෝග තත්ත්වයන් උස්සන්න වෙන්න හේතු වෙන්න පුළුවන් තවත් කාරණා කීපයක් මම මතක් කරන්න දැන් සමහර වෙලාවට චරිත මේක කෙනෙක්ගෙන් කෙනෙකුට වෙනස් වෙනවා සමහර කෙනෙකුට අධික ഘോഷාකාරී ස්ථානවලදී මෙයාට තේරෙන මෙයා අඳුනගන්න පුළුවන් මෙයාට මේ රෝගී තත්ත්වයන් නැවත වර්ධනය වෙනවා කියලා. සමහර කෙනෙක් අධික ආලෝක ධාරාවන් වලට මුහුණ දුන්නාම රෝගී තත්ත්වයන් වර්ධනය වෙන්න පුළුවන්. තව සමහර වෙලාවට ඇතැම් ඖෂධ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අර විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේදී අපි ඇන්ටි හිස්ටමින් කියන ඖෂධය ගොඩාක් වෙලාවට පාවිච්චි කරනවා මේ හේෆියෝ වගේ තියෙන කට්ටිය. මේ අපස්මාරී රෝගියෙකුට ඇන්ටි හිස්ටමින් ගන්නකොට නැවත නැවත මේ වලිකු තත්ත්වයන් වලට ෆිට්ස් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අදගඩයක් තමයි ඇල්කොහොල්. මත්පැන් පානයේදී සමහර කට්ටියට මේ නැවත නැවත ෆිට්ස් තත්ත්වයන් වලිකු තත්ත්වයන් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. මත්පැන් පානය කියන එක අපස්මාරී රෝගී තත්ත්වයේදී අපිට මෙහෙම කතා කරන්න බෑ චරිතයක ලොකු සංකීර්ණ කාරණයක්. මොකද ඒ ගැනත් ඔබගේ වෛද්‍යවරයාගෙන් චුට්ටක් කරුණු අහලා දැනගන්න මේක ඖෂධත් එක්ක කොහොමද බලපාන්නේ, එතකොට ඔබගේ රෝගී තත්ත්වයත් එක්ක කොහොමද බලපාන්නේ. ඔබ මත්පැන් පානයෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳම කරන්න පුළුවන් දේ. එහෙම නැත්නම් අඩුම තරමින් ස්ටෑන්ඩර්ඩ් යුනිට් දෙකක් කියලා අපි කියනවා. ඊට වඩා අඩු ප්‍රමාණයක් ඕනම දවසක ඔබ පානය කරන, ඊට වඩා අඩු ප්‍රමාණයක ඔබගේ මත්පැන් ප්‍රමාණය තියාගන්න ඕන. තවත් කාරණා කීපයක් මම මතක් කරන්න. විශේෂයෙන්ම ඔබ අපි කියන රිස්ක් එකක් ගන්න දේවල්, අවදානමක් ගන්න දේවල් කරනකොට ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඔබ පිහිනීමකට වගේ දෙයකට යනවා නම් තනිවම යන්න එපා. තවත් යාළුවෙක් සමග, එහෙම නැත්නම් හිතවතෙක් සමග යන්න. මොකද ඔබට ජලයේදී අපස්මාර තත්ත්වයක් ඇති වුණොත් එහෙම ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඊගාවට ඔබ උඩ නගින තැන්වලදී බැලන්ස් එක අවශ්‍ය වෙන තැන්වලදී ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේ දේවල් වලට මූණ දෙන්න කලින් ඒවා දේවල් පුළුවන් තරම් මගහැරලා ඉන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඊට අමතරව ඔබගේ වෛද්‍යවරයා හමු වෙලා විශේෂයෙන් සාකච්ඡා කරන්න රිය පැදවීමට ඔබ රෝගී තත්ත්වය, ඒ වගේම ඔබගේ ඔබ ගන්න ඖෂධ කොයි ආකාරයෙන් බලපානවද කියලා. ක්‍රීඩා කටයුතු වලදී ඔබ නිරතන ක්‍රීඩා කටයුතු වලදී කොයි ආකාරයෙන්ද ඔබට මේ දේවල් බලපාන්න පුළුවන්නේ. ඒ වගේම විශේෂයෙන්ම සංචාරවලට පෙර ආතුව ඔබ ඔබගේ වෛද්‍යවරයා හමු වෙන්න කොහොමද ඔබ මේවට මුහුණ දිය යුත්තේ, සහ එහෙම අවස්ථාවක් ඇති වුණොත් ඔබ නැවත මොකද කළ යුත්තේ, මේ වගේ දේවල් ඔබගේ වෛද්‍යවරයාත් එක්ක කතා කරගන්න. ඊට අමතරව තවත් වැදගත් කාරණයක් තමයි චරිත ඔබගේ පෞල් ජීවිතයට කොහොමද මේක බලපාන්න පුළුවන්. මොකද මම මේවා ගොඩක් ගැඹුරට විස්තර කරන්න යන්නේ නැහැ. එක එක රෝගී තත්ත්වයේදී ඒක ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. එක එක ඖෂධයට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබට ඒක කොයි ආකාරයෙන් බලපානවද කියලා ඔබගේ පෞලේ වෛද්‍යවරයා හමු වෙලා, ඔබගේ ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හමු වෙලා ඒක සාකච්ඡා කරන්න ඕන. ඔබගේ පෞල් ජීවිතයට මේක කොයි ආකාරයෙන් බලපාන්න පුළුවන්ද, ඔබගේ ලිංගික කටයුතු වලට මේක කොයි ආකාරයෙන් බලපාන්න පුළුවන්ද, ඒ වගේම කාන්තාවක් නම් මේක ගර්භණී කාලයේදී, එහෙම නැත්නම් දරු පිළිසින ගැනීමකදී මේක කොයි ආකාරයෙන්ද බලපාන්නේ, ඔබ කොයි මට්ටමේද සිටිය යුත්තේ, මොනවද ඔබ ගන්න ඕන ඖෂධ වර්ග, මොනවද ඔබ නැවැත්විය යුතු ඖෂධ වර්ග, එතකොට මෞඛ්‍යරි ලබා දීමේදී කොයි ආකාරයෙන්ද මේක බලපාන්නේ, මේ වගේ දේවල් හැම දෙයක්ම ඔබගේ පවුල වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරන්න ඕන. ඔබ ඊට මුහුණ දෙන්න ප්‍රථම.
හොඳයි, හැමනම් ගොඩක් ස්තුතියි කසුන් අපිත් එක්ක එකතු වුණාට මේ පිළිබඳව කතා කරන්න.
බොහොමත්ම ස්තුතියි.